එහෙමයි තෙරුවන් සරණයි. චින්තන මෙහෙයුම කියන කාරණාව කතා කරනවා. කතා කරද්දී දසනා පහතබ්බවලටත් භාවනා පහතබ්බවලටත් මේ සියල්ලටම චින්තන මෙහෙයුම කියන කාරණාව තමයි මූලිකව. එතකොට ඒක චින්තන මෙහෙයුම කියන කාරණාව අපි මේ මෙහෙන් කතා කරන එකක් නේද? බුද්ධ දේශනාවේ වචනය ගත්තොත් ඔකට නිර්වචනය මොකද්ද? විචක්ෂණ ශීලී බව පටිපුච්ඡා විනීතා වීමංසනේ. මේ කෘත්‍ය වීම තමා අත්තං උපරික්කති කියන්නේ. එතකොට චින්තන මෙහෙයීම කියන එකෙන් කුළු ගන්නවන්නේ තමා මම මේ වචනේ පාවිච්චි කරන්නේ විතක්ෂණ සීලී බව කියන එක කුළු ගන්න. විතක්ෂණය පටිපුච්ඡා විනීතා. එතකොට වීමංසනේ මේ දැන් බුද්ධ දේශනාවේ කාරණා මේ. එතකොට ඒකට අර ලෝකේ කිනාට ගෝචර වචනේ හැටියට තමා මම අර කතා කරන්නේ චින්තනයේ මෙහෙවන චින්තන මෙහෙයීම. එතකොට ඒ චින්තන මෙහෙයවීම තමා අර මනට කිව්ව භාග්‍යතුන්ස් කියන්නේ දීගම් වස්ස සන්ත දීගම් වස්ස සමිති පදයන් දීගම් වස්ස සන්ත දීගම් වස්ස මෙන්න මේ කාරණාව තමයි චින්තන මෙහෙවන්න තියෙන්නේ. එතකොට චින්තන මෙහෙවනවා කියන්නේ මොකද්ද? ඒ කාරණා විතක්ෂණය කරන යථාභූත ඥානය උදෙසා. එච්චරයි. ඉතින් ඕක තමයි කරන්නේ දසන පහත බලවත් මේක. එතකොට හොඳට මතක තියාගන්න. ආනාපානස දීර්ඝ ආශ්වාස පාශ්වාස කරන බව කොහෙද වෙන්නේ කියන එකක් හොයන්න නෙමෙයි. ඒ කිව්ව කාරණාව ඉස්සෙල්ලා ඒ වචන ඉක්මවන විදිහට ඒ කුළු ගැනීම දරා ගැනීම තියෙනවා. නැත්නම් වචනවල අර්ථයක් වූ පරික්‍රමය කරනකොට පාලියක සිංහලට පෙරලෙනවා විතරයිනේ. ව්‍යවහාරයේ ව්‍යංජනීත්‍ය චින්තනයේ මෙහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ විතක්ෂණ සීලි බව. ව්‍යංජනී කියනකොට විග්‍රහයක් තියෙන්න බෑ ආයේ. ආයේ දීර්ඝව පොකිටිව මේ හික්මුණා විග්‍රහයක් කරන්න බෑ. බුදු පියන්නේ සතිපට්ඨානේ පිටට ඇවිල්ලානේ මේ කියන්නේ. සත්‍යපට්ඨානේ ඇතුළට ගිහිල්ලා කතා කරනවා නෙවෙයි. බුදු පියාණන් ප්‍රතිපදාවේ ලං වෙලා කතා කරන විග්‍රහ වෙනම තියෙනවා. පිටට ඇවිල්ලා කරන විග්‍රහ වෙනම තියෙනවා. ඒවා අපි සූත්‍රෙන් සූත්‍රෙ වෙන්න ඒක බලන්න ඕනේ. ඉතින් එතකොට මේ චින්ත විතක්ෂණේ විතක්ෂණ සීලී බව කියන්නේ චින්තන මෙහෙම කියන්නේ විතක්ෂණය කරන. ඒකට විතක්ෂණය කරනකොට කොතනකවත් ආනාපාන සතිය වේවා දසනාපාතබ්බල තව කෘතියක වේවා කරන විග්‍රහය විතක්ෂණයට ගන්න එපා. ඕක හොඳට දරා ගන්න. අපි දිත්‍ය සුතමත විඤ්ඤාති කියව තානාපාන දීගං වාස්ස සන්තෝක දීගං වාස්ස සන්තෝස්ස සාමිති අරන් දීගං වාස්ස සන්තෝස්ස සාමිති වන්න හදනවා මිස දීගං වාස්ස සන්තෝස්ස සාමිති කියනක වන්න යන්නේ නැහැ. අපි ඉස්සෙල්ල මේක ගන්නවා. අරන් ඒකෙන් හොයනවා ආයි දීගං වාස්ස සන්තෝස්ස සාමිති. දිත්‍ය සුතමත විඤ්ඤාත තේමයි. දිත්‍ය කියන එක ගන්නවා ඒක තුල පිහිටලා ඊට පස්සේ දිත්තක් හොයනවා. ඉතින් ඒක හරි පුදුමයිනේ පින්නතුනේ. දැන් කොහොමද ගත්තේ කියන එක ප්‍රශ්නේ. ගත්තනම් මං අහනවා මොකද්ද දීගං වාස සන්තෝෂය? එතකොට නෑ විග්‍රහය. මොකද්ද දීප්ත කියන්නේ? එතකොට විග්‍රහ කරන ඒ උනාට ඒක අරන් තියෙනවා. අරන් හොයනවා. ඉතින් පැතිකඩවල් දෙකක් බෙදා මිටි මම මේ පැත්තේ ඉඳන් කරන යුද්ධයක්ම විතරයි. ඉතින් විතක්ෂණ සීලී බව කියනොත් එතකොට මතක තියාගන්න. කුළු ගැන්වීමක් තියෙන දීගං වාස සන්තෝෂ දීගං වාස සන්තෝෂ දීගං වාස සන්තෝෂ දීගං වාස සන්තෝෂ. ඉතින් මේ කුළු ගැන්වීම එක මේ කුළු ගන්නන කාරණා පජානාති. දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් ආස්වාද ප්‍රාස්වාද කරන බව ඔච්චරනේ කුළු ගැනීම. ආයි මේ පාලි භාෂා මහා ගන්න දෙයක් නෑ නෝ. පද හතර පද පරම් වෙලා හතරක් විදියට දීර්ඝව කෙටිව ආස්වාද ප්‍රාස්වාද වෙන බව ඔච්චරයි. පජානාති ආයි තින ඕ ඕක ඔය කියපු වචන ටික හැරෙන විදියට තමන්ට කුළු ගැනීම. ඒ කුළු ගැනීම මොකද්ද කියන එක චින්තන මෙහෙයීම. දැන් මං කියන්නේ ඕකේ දැන් ගන්න මොනවද තියෙන්නේ? ගන්න දෙයක් නෑ නේ. ගන්නත් බෑනේ බලෙන්. හැබැයි අද අරන් තියෙනවනේ. අද අරන් තමයි හොයන්නේ. අරන් එක්ක දීර්ඝව කෙටි වශයෙන් බලනවා. එක්ක අරන් බලනවා නැත්නම් ඒක අරන් හොයනවා. පුදුමයිනේ පින්නතුනි. ඒකකොට විතක්ෂණ සීලී බවක් නෙවෙයි නේද? ඔතන කියනවා අර මොකද්ද? මිනිස්ටේකටනේ නිගමනය කරගෙන කීප එක නිගමනය කරගෙන නිගමනය කොහෙද කියලා හොයනවා. බුදුබණ නෙවෙයි පින්නතුනි. ප්‍රමාණ කරලා ප්‍රමාණ කිරීම කොහෙද කියලා නෙවෙයි. දිත්තේ කියන එකත් එහෙම. දිත්තේ කියන එකට විග්‍රහයක් නැහැ කියන්නේම දිත්තේ කියන එක ගැන වැටහීමක් තියෙනවා. ප්‍රමාණ කරලා විනිශ්චය දීලා ඊට විනිශ්චය වෙන්නේ කොහෙද කියලා හොයන. ඊට විනිශ්චයට විනිශ්චයක් නැහැ. නැති වෙනකොට කියන අනුපලබ්බිය මම ලැබෙන්නේ නැහැ කියලා. ලැබෙන්නේ නැත්තේ ප්‍රායෝගික ප්‍රතිපදාත්මක වෙන තැන. දැන් ඉඳන්ම ලැබෙන්නේ. ඉතින් මේ විදිහට අර හිතත් පටලගෙන මේකත් පටලගෙන. ඉතින් එතකොට ඔහොම තම මහත්තයා චින්ත විතක්ෂණයේ චින්තන මෙහෙම කියන එක අර්ථ දක්වන්නේ තියෙනවා. එහෙමයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ සුතේ නිරවුල් කරගන්න තව පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. ආනාපාන සති සූත්‍රෙම ස්වාමීන් වහන්සේ මේකේ තව ටිකක් පල්ලයට ඒ සූත්‍රය යනකොට අර තියෙනවනේ චිත්ත සංඛාර පටිසංවේදී චිත්ත පටිසංවේදී කියලා ඒ දෙක අතර වෙනස මොකද්ද? මේක මේ සුතේ නිරවුල් කරගන්න විතරයි ස්වාමීන් වහන්සේ මම ප්‍රායෝගිකව එහෙම ගිහින් නැහැ. පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
චිත්ත පරිසංවේදී කියනකොට අපේ මහත්තයෝ සිතත් එක්ක තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට චිත්ත පරිසංවේදී කියනකොට සිතුවිල්ලක් කියන කාරණාව, අරමුණක් කියන කාරණාව, ධම්මාරම්භණයක් කියන කාරණාව යෙදීමක් බෑ. සිත කියන කාරණාව එක්කයි යෙදෙන්න තියෙන්නේ. සිත කියන කාරණාව එක්ක යෙදෙනකොට තවත් වූ කාරණාවක් නෙවෙයි, ප්‍රායෝගිකව සිත කියන කාරණාව. හැබැයි ධම්මාරම්භණයක් යෙදෙනවා එතන. ධම්මාරම්භණයේ යෙදීම, යෙදීම වශයෙන්ම ප්‍රායෝගික වීම සිත කියන කාරණාවක කුළු ගැනීම. නැත්තම් ධම්මාරම්භණයක් නැතුව, අරමුණක් නැතුව සිතක් කතා කරන්න බෑනේ. හැබැයි අරමුණ කියන්නේ සිත නෙමෙයි. හැබැයි සිත නැතුව අරමුණක් කතාවකුත් නැහැ. එතකොට දැන් මම ඔබට දේශනා පටන් ගද්දි කතා කරේ මොකද, මනං මඤ්ඤති කාරණාවෙනු ප්‍රායෝගික විය යුත්තේ. ඒ වගේ සිත කියන කාරණාව සිතින් ප්‍රායෝගික වෙනවා. හැබැයි එතකොට ගන්නපා ඒ කියන්නේ අරමුණක් නැහැ සිතෙන් ප්‍රායෝගික. අරමුණක් නැත්තම් මොකක්ද ප්‍රායෝගික උනේ? ඒක හරි ප්‍රශ්නයක් නේ. ඒක එහෙම කතාවක් නෙවෙයි මේ කියන්නේ. පටිසංවේදී කියන කෘත්‍ය ඉක්මවීම සිත කියන කාරණාව යෙදෙන විදිහ එක්ක, ඒ යෙදෙන විදිහ මොකක්ද කියලා කියන්න බෑ විග්‍රහයකට කියලා. ඒ සිත කියන කාරණාව, සිත කියන කාරණාවෙම ප්‍රායෝගික වීම කියනකොට ධම්මාරම්භණයක් නැතුව සිත ප්‍රායෝගික වෙනවා කියනකොට ඒක හරිම කතාවක්. එහෙම කවුරු හරි ඒ කියන්නේ ගැඹුරුදී ගැඹුරු කරන්න ඕනේ පිනද ඕනෑට වැඩි එතන ගැඹුරට යන්න දෙයක් නැහැ. හැබැයි ඒ ටිකම ගැඹුරුයි. ඒ සාමාන්‍ය කාරණා සිත කියන කාරණා, සිත කියන කාරණාවෙන් ප්‍රායෝගික කියනකොට ධම්මාරම්භණයක් යෙදීමක් මොකක් හරි තියෙනවා. නැත්තම් සිත නැහැනේ ඉතින්. හැබැයි ඒ යෙදීම සිත වශයෙන් මිස වෙනම පිට ධම්මාරම්භණයක් නෙමෙයි. දැන් අපිට ධම්මාරම්භණයක් කියනකොට සිත එකක්, ධම්මාරම්භණ එකක් වෙලා. ඒකනේ ප්‍රශ්නේ. ඒක තමයි වෙන්නේ පුජා. ඉතින් අතනදි වෙන්නේ මොකද්ද? ධම්මාරම්භණය කියන කාරණාවම, එහෙම නැත්නම් මඤ්ඤණාව කියන කාරණාව මන වශයෙන්ම ප්‍රායෝගික. මනං මඤ්ඤති වශයෙන් ප්‍රායෝගික. සිත කියන කාරණාව චිත්තයක් වෙනම කියන කතාවක් නෙවෙයි. චිත්ත කියන කාරණාව සිත කියන කෘත්‍යයෙන්ම ප්‍රායෝගිකයි. ඉතින් ඒත් එක්ක තමයි පටිසංවේදී කියන කෘත්‍ය තුළ සත්‍ය අර්ථාන්විත බව කුළු ගැනීම. එතකොට සිත එකක් අරමුණ එකක්වත් ධම්ම අරමුණ එකක්වත් මේක දෙකක්වත් කතාවක් ඇදීම නැහැනේ. සිතේ ක්‍රියාවනේ පිටින්. සිතේ ක්‍රියාව කියනකොට ඉතින් එතරම් කුළු ගැනීමලා ඉවරයි. ඉතින් ඒ විදිය ප්‍රායෝගිකත්වයක් තමයි යෙදෙන්නේ. ඉතින් බලන්න තමන් චින්තන මෙහෙයවීම තුළ, තමන්ට යෙදෙන ඕනෑම කාරණාව තුළ සිතද ප්‍රායෝගික කාරණා වෙන්නේ නැත්නම් සිතට ආපු ධම්මාරම්භණයකින්ද නැත්. අද සමහර විට සිත නෙවෙයි ප්‍රායෝගික වෙන්නේ. චිත්තපටිසංවේදී කියනකොට සිත නෙවෙයි ප්‍රායෝගික වෙන්නේ, සිතට ආව ධම්මාරම්භණය කියලා. මං කියනවා සිතට ආව ධම්මාරම්භණයක් නෙවෙයි ප්‍රායෝගික වෙන්නේ, ඒ ධම්මාරම්භණය හඳුනාගත්ත ධම්මාරම්භණයක් වි ප්‍රායෝගික වෙන්නේ. මං කියන සිතට එන ධම්මාරම්භණය ප්‍රායෝගික වෙන්නේ. ඒක හඳුනා ගන්න ධම්මාරම්භණයක් නේද පින්නදින ප්‍රායෝගික වෙන්නේ. ඉතින් බලන්න තව කොච්චර එහාට යන්න තියෙනවද චිත්තපටිසංවේදී කතා කරද්දී. ඉතින් එහෙම තමයි කතා කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට චිත්ත සංකාරපටි සංවේදී කියන එකේ වෙනස මොකද්ද ස්වාමීන් වහන්සේ?
සංකාර කියන උට ඒ සකස් වීම තමයි අපේ මාත්‍යය. දැන් සබ්බකායපටි සංවේදී කිව්ව සබ්බකායපටි සංවේදී පටි සංවේදී කියනකොට මොකද්ද? සියලු ආස්වාස ප්‍රාස්වාස කය කියන කාරණාවක් එක්කනේ. එතකොට සිත කියන කාරණාවත් එක්කත් ওই විදිහට යෙදෙන යෙදීමක් මොකක්ද ඇති? ඒ කාරණාව එතකින් ඒ සකස් වීමම ප්‍රායෝගිකයි. ඒ සකස් වීමෙන් පයි. එතකොට අරමුණ මේක අරක කියලා කතාවක් නෑ. අරමුණ මේක අරක කියලා කතාවක් තියෙනවා නම් ධම්මාරම්භණයකින් තමයි සිත කියන කාරණා ප්‍රායෝගික වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අරමුණ අරක මේක කියලා ප්‍රායෝගික වෙන්නේ තායින් කරන්න යන්නේ රාගේ මේකයි, දේශේ මේකයි. ඉතින් රාගේ රාග වශයෙන් ප්‍රායෝගික කියනකොට ආය රාගේ මට මේකටයි ආවේ කියන එක ලෝකේ රූප ශබ්ද ගන්ධ කාරණාවක් එක කතාවක් ලිවීමක් නෑ. එහෙම ගියාම වෙන්නේ කාම තණ්හාව කියන කාරණාත් එකේ ප්‍රතිපදාවක යෙදෙන. ඉතින් අර කාරණාව යෙදෙනකොට සිත කියන කාරණා සකස් වීම. සකස් වීම කියනකොට ධම්මාරම්භණයක් නැතුව නෙවෙයි. ආරේ කතාවක් එහෙම උනොත් සිත කියන කාරණා ධම්මාරම්භණේ ඌ ක්‍රියාව එතකින්ම ඒ කෘත්‍ය එක්කම ප්‍රායෝගික වීම. එහෙම එකක් නැතුව එහෙම නෙමෙයි. ඉතින් ඒ සකස් වීම තමයි පටිසංවේදී කියනකොට ඒ සියලු සකස් වීම වශයෙන්. ආයේ 아무 දෙයක් නෙවෙයි සියලු සකස් වීම වශයෙන්. එතකොට සකස් වීම කියනකොට මොකක්ද සකස් වීම? මොකක් හෝ සකස් මො විග්‍රහයක් තියෙනවා කියන සකස් වීමක් තියෙනවා. ඉතින් ඒ සකස් වීම එතකින් සකස් වීම දකින්න චින්තනය. ඉතින් දකින්න දැන් මේ ඒ ඕක කතා කරපු ටික ප්‍රතිපදාත්මක වෙන ටිකනේ. එහෙමයි. එහෙමයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ අස්ස සිස්සාමි පස්ස සිස්සාමි කියන එක මේ ආස්වාස ප්‍රාස්වාසයට සාපේක්ෂකද කියලා මට හිතෙනවා. මොකද මට ඒ ගැටලුව ආවේ ස්වාමීන් වහන්සේ, දැන් මේ සූත්‍රයේම පස්සට තව පහළට ගියාම තියෙනවනේ අර අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති සික්කති කියලා. එතකොට නිකන් මට දැන් ඊට පස්සේ මම ඔය අනිච්චානුපස්සී කියන එක බලනකොට අර ආනාපාන සති කතාවල තියෙනවානේ පංච උපාදානස්කන්ධය අර්ථයකින් කියලා. එතකොට ඒ වගේම ස්වාමීන් වහන්ස දැන් අර මට මතකයි මහරාවුලෝවාද සූත්‍රයේ නිකන් අර මේ කුසල අකුසල අස්ස කරන පස්ස කරන වගේ අදහසක් නිකන් අර දැන් මට මතකයි ඒකේ අර සිංහල පරිවර්තනයේ තිබ්බා රාහුල වාතය හා සමකොට භාවනාව වඩව, රාහුල වාතය හා සමකොට භාවනා වඩන්නා වූ ඔබට උපන් උපන් මනාපවුද අමනාපවුද ස්පර්ශයෝ කුසල්සිත විනාශ කොටගෙන නොසිතී. ඒ වගේ අර්ථයක් තියෙනවනේ. එතකොට නිකන් අර අස්ස කියන එක ආශ්‍රය කළ යුතු දේ පස්සේ ඉවත් කළ යුතු දේ වගේ අදහසක් මට ආවා. එතකොට මේ සූත්‍රේම අර නිකන් අස්සාස පස්සාස කියන එක අර්ථ දෙකක් ඉදිරිපත් වෙනවද කියනවා වගේ එකක් ආවා. ඒ වගේම මම අනිත් ප්‍රශ්නයක් යොමු කරන්නම් ස්වාමීන් වහන්සේ. අනිත් එක මේ ආනාපාන සති භාවනාව මේ සම්මාදිට්ඨියට පත්තු කෙනෙක් සඳහාද කියලා මට ගැටලුවක් ආවා ස්වාමීන් වහන්සේ. ඒකට හේතු වුණේ මේ සූත්‍රයේම භාවනා 17ක් දක්වලා තියෙනවානේ, 13ක් දක්වලා තියෙනවානේ ස්වාමීන් වහන්සේ. සෝවාන් ඵලයේ සිට අරියත් ඵලයේ දක්වා සිටින භික්ෂුන් වහන්සේලාට අර මට මතක විදියට අර මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තිබ්බ ටිකයි. ඊට පස්සේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛයි අසුභ අනිච්ච සංඥා කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ ඔව් ඒ භාවනා 13ෙත් ආනාපාන සතිය කියලා මේ කෙලින්ම නැහැනේ. එතකොට මට නිකන් හිතුණා එතකොට මේ ආනාපාන සති භාවනාව සම්මාදිට්ඨියටපත් නොවීම කරන්න පුළුවන් වගේ අදහසක් ආවා මට. ඒ වගේම මේ ඒ සූත්‍රයේම තියෙනවා ස්වාමීන් වහන්සේ අර දැන් ඒ ස්වාමීන් වහන්සේලා භාවනානුයෝග මනියුත්තාවියරන්ති ඒවල කියලා. ඒක තේරුම මට හරියටම ග්‍රහණය වුණේ නැහැ. ඉතින් අනේ ස්වාමීන් වහන්සේ ඒ තුනත් මට ඒ කරුණ තුනක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
නැයි තෙරුවන් සරණයි. එකපිට ගොඩක් කිව්ව මේ මුලින්ම කතා කරොත් ඔව් ආනාපාන සතිය කියනකොට සම්මාදිට්ඨිය සවන්වන්සි කියනකොට දැන් මම විග්‍රහයක් කරන්නම්. එතකොට දැන් යම් කෙනෙක් ඉඳලා අකාරින්න පුළුවන් ආනාපාන සතිය නම් සෝතාපන්න උනානි කියලා. උනම් පාස්සිනි කියලා. දැන් එවැනි එකට නෙමෙයි මේ විග්‍රහය කරන්නේ. ආනාපාන සතිය කියන කතාව පටන් ගන්නුම ඉද බික්කවේ බික්කු මේ සස්නේ මහාන, මේ සස්නේ මහාන කියනකොට අෂ්ටාර්ය පුජ්‍යලයන්ගෙන් පළවෙනි කෙනා ඉඳලා සෝතාපන්න කෙනා, සෝතාපන්න කෙනාට ඉස්සලා කෙනෙක් ඉන්නවනේ අෂ්ටාර්ය කියනකොට. මාර්ගයේ වඩන කෙනා, මාර්ගස්ත කෙනා, මාර්ගයේ වඩන කෙනා, මාර්ගස්ත. මේ කාරණාවත් එක්ක තමයි ඉද බික්කු බික්කුයි කියලා මේ සස්නේ මහාන කියන කෘත්‍ය කතා කරන්න තියෙන්නේ. එතකොට ශ්‍රද්ධාවෙන් බැස ගැනීම එක්ක තමයි මේක පටන් ගැනීම. එතකොට ලෝකේ ඉන්න කෙනාට හැබැයි මේකට මේ විග්‍රහය තියෙනවනේ. එතකොට මේ විග්‍රහය මොකද්ද කියලා යථාභූත ඥානය උසස තමයි ලෝකේ ඉන්න කෙනාට කල්පනා කරන්න තියෙන්නේ. එතකොට මේ කල්පනා කිරීම තුළ අපි විග්‍රහයක් දෙනවා. මොකද්ද? ආනාපාන සති තමම විග්‍රහයක් කරගන්නවා. මොකද්ද? මම ආනාපාන සති පුරුදු කරනවා. ඉතින් වැරද්දක් නැහැ. අපිත් මෙහි ඉඳන් කියනවා ඕ ආනාපාන සතියට දුන් විග්‍රහය එක ඉරියව්වකින් ඔබ මේක පුරුදු කරන්න. මොකද සතිමත් බව දිනු වෙන, දසන පහතබ්බ කෘතියට ඥානය දිනු වෙන, එළඹ සිටි සිහිය පිහිටුව ගන්න මේ ටික ඔබ පුරුදු වෙන. හැබැයි එතකොට අපි කියනවා ඒකට නිර්වචනය කරන ඔබ ආනාපාන සති මේ විදිහට පුරුදු කරන්න. පුරුදු කරන්නේ ඇයි මේක කරන්න නැත්තේ? මේකත් පුරුදු කරන්න. ඔබ සිහියක් එපාද? ඔබට විනිශ්චයක් තියෙනවද? ඔබ දසන පහතබ්බ වලින් අවබෝධ කරනවා කියන කාරණාව. ඔබට අඩුපාඩු සම්පූර්ණ වෙන්න මේ කාරණා යෙදින්න ඔබ පුරුදු කරන්නේ නැද්ද මේක? ඔබට සමාධියක් වඩා ගන්න කැමති නැද්ද? ඒ විචක්ෂණ සීලී බව තුළ ඔබ ධ්‍යානයක් වඩිනවට කැමති නැද්ද? ඇයි ඒ ටික කරගන්නේ? ඉතින් ඒ සියල්ල සමාධි උපකාරී වෙන්නේ ඔබට දසන පහතබ්බ කෘත්‍යයටත්, ලෝකයේ තුල සතිමත් බවින් ජීවිතය ගත කිරීමටත්, ජීවිතයේ යෙදීමේක ප්‍රායෝගික වීමටත්, ඒ වගේම ඔබ තුල චිත්ත සමාධිය දියුණු වීමටත්, නැවත ඔබට ආනාපාන සති කෘත්‍ය කවදා හෝ වෙන විදිහට ඒක වෙන්න කියලා ඔබට පුරුදු කරන්න කියලා අපි කියනවා. ඔබ ඒ විදිහට ආනාපාන සති පුරුදු කරගන්න. ඒක තමයි කරන්න තියෙන විදිහ. හැබැයි හොඳට අහන්න, ආනාපාන සතිය කියන එක තමයි පුරුදු කරන්න කියලා ඔච්චර විග්‍රහ කරේ. හැබැයි ආනාපාන සතිය කියන එක අර්ථාන්විත බව සම්මා දිට්ඨිය එකයි. හැබැයි අර ටික කරනකොටත් අපි ඉතින් කතා කරන්න වෙන්නේ වෙන සතියක් කියලා නෙවෙයි. ඉතින් ඒ නිසා ආනාපාන සතිය කියලා කතා කරනවා. ඉතින් නමුත් ආනාපාන සතිය කියන මේ නිර්වචනයේ අර්ථාන්විත බව කයනපස්සනාවේ එක භාගයකටද පෙන්වන පෙන්වීම අර්ථාන්විත වෙන්නේ ආනාපාන සතියේ වැඩුණ තැන. එතකොට කෙනෙක් කතාවක් නෙවෙයි ප්‍රතිපදාත්මක සම්මාදිට්ඨිය එක මේක තමයි ඉතින් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි. එතකොට ඔන්න දැන් ආයි දාගන්න එපා. එහෙනම් දැන් ආනාපාන සතිය අයිති නෑනේ අපිට කියලා නෑ. මම දැන් විග්‍රහය කරා ඔබට. යම් කෙනෙක් හරි මේ විදිහට දාගන්නවා. ඉතින් එතකොට ওই විදිහ. ඊට පස්සේ ඒත් එක්ක එතකොට තව කියපු කාරණා එක්ක භාවනා දහත. දැන් ඒ කාරණාත් එක්ක කතා කරන්න තියෙන්නේ මෙහෙමයි. ප්‍රතිපදාත්මකව කෘත්‍ය ටිකක් තමයි අපේ මහත්ය නිර්වචන වලින් භාවනා කියලා මේ කතා කරන්න යෙදෙන්නේ. එතකොට ඒ භාවනා කීපය කතා කරපු කාරණා ටික ප්‍රතිපදාත්මකව ප්‍රතිපදාත්මකව චින්තනයේ මෙහෙවෙන කෙනෙකු සිහිය පිහිටුවලා දකින විදිහක් මිස අමුතුයෙන් වඩන්න දෙයක් නෙවෙයි. දැන් මෙත්තානුස්සතිය, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතියත් මොකක් කිව්වත් සිහිය පිහිටුවලා ඒතන අනුස්සරණය කිරීමක් විතර අමුතුයෙන් ඉඳගෙන අය වඩන්න කතාවක් නෙවෙයි. හැබැයි සිහිය පිහිටුව ගත්තේ නැත්නම් ඒ කෘත්‍ය වෙන්නේ නැහැ. කොහොක්ත් එහෙම තමයි. කොයි කාරණාවත් කොයිම විග්‍රහයක් එහෙම තමයි දේශනාවේ. විඥානේ ඇති වුණ තැන එතන ඉඳන් සිහිය පිහිටුවේ නැත්නම් එකක්වත් දෙන්නේ නැහැ. ඉරියාපත පබ්බයත් එහෙමයි. එතකොට සති සම්පජඤ්ඤයත් එහෙමයි. කොහොක්ත් එහෙම පටික්කුල මනසිකාරේ ධාතු මනසිකාරේ නවසීගත මේ කාරණා සියල්ල පින්නතුනේ ප්‍රතිපදාත්මක කෘත්‍යවල. හැබැයි ඒවත් නිකන් ඔහේ වෙනව නෙවෙයි. සිහිය පිහිටුවලා පිහිටුනොත් පිහිටියොත් විතරයි ඇතුළේ ඒ කාරණා වෙන්නේ. එතකොට අනුස්සර අර මෙත්ත අනුස්සති මහත්ය මතක් කරපු කාරණා ටිකත් ඒ විදිහමයි. ඒක සිහිය පිහිටුවලා සිහිය පිහිටුවු තැන ඒ අනුස්සරණය තුළ සිහිය පිහිටුවාම අනුස්සරණය බුද්ධ අනුස්සරණයක් නම් බුද්ධ අනුස්සති කියන කාරණාව තුළ ධම්ම අනුස්සරණයක් නම් ධම්ම මෙත්ත අනුස්සරණයක් නම් මෙත්ත අනුස්සති නැත්තම් මොකද ඉතින් එතනදී නොවෙන එක තමයි කුසලයේ අකුසලයේ හඳුනා ගන්න නැහැ. ශේකයක් පිරිනව පිරිනව කියනොත් භාවිත බෞලිකත නොවීම නිසා පිරීම. එහෙම නැත්නම් පුතජන මේක කතාවක් නෙමෙයි. ඉතින් එතකොට අර රාහුල වාචුත්‍ය කතා කරනවා ඒ කෘත්‍ය වීම තුළ වෙන්නේ මොකද අර දස කියලා අපි උතුම් කරලා කතා කරන කාරණා ටික. ඉතින් ඒ කෘත්‍යම තමයි වෙන්නේ ප්‍රතිපදාත්මක. ඒක ප්‍රතිපදාත්මක ඒ කෘත්‍ය වෙන්නේ මොකද සිහිය පිහිටුවන් ඒ කාරණාවක් යෙදී බනුව. ආහාර ගන්නකොට සීක්කයට සිහිය නැත්තම් සීක්කයට සිහිය නැත්තම් මොකක්ද වෙන්නේ? සිහිය නැහැ කියලා සීක්කය පුතජනේ වෙන්නේ නැහැ ආහාර ගන්නකොට. ඉතින් විදීම එක එක කතා කරොත් වෙන මෙහෙම. ඉතින් ආහාර ගැනීම තුළ ඒ කාරණාවක් එක යෙදුනේ නැත්තම් සිහිය පිහිටුව ගත්තේ නැත්තම් මොකද? ඒක යෙදිලා යනවා. ඉතින් හැබැයි පෘතජන වීමේ දෙන්නේ නැහැ. ඒකට ඒ තන ඒ කාරණා එක යෙදෙන විදිහ එකයි මෙත්තානුස්සති බුද්ධානුස්සති ධම්මානුස්සති පටිපල කොයික කතා කරත් ප්‍රතිපදාත්මක වෙන කෘත්‍යවල මිස එකක්වත් ඉතින් ලෝකයට අයිති නැහැ කියනකොට ඔබ අතාරින්න නෙමෙයි. ඉතින් මේක දරා ගන්න මේක තමයි කතා කරන්නේ. ඒ පින්නදින මොකක් එක දේව කතා කරන කාරණා. මේ සියල්ල පින්නදින ශ්‍රද්ධා විරිය සමාධි ප්‍රඥා කියන කතාවත් එක්ක මේ කතා කරන්න තියෙන්නේ. බෝධිපාක්ෂික ධර්ම එක්ක මොකක්ද ඒ වෙන්නේ? පංච උපාදානස්කන්ධය කියන කාරණා උඩුයටිකුරු කර බැලීම කෘත්‍යවල එක්ක තමයි යම් ප්‍රතිපදාත්මක ඉක්මවීමක් වෙනවනම් වෙන්නේ. එතකොට සතිය පිහිටුවන් දැකීමක් වෙනවා කියන්නේ එතකොට සත්‍ය දකින්න චින්තනේ. ඉතින් මේ විදිය පැති කාරණා ටිකක් තියෙනවා. ඉතින් ඒත් එක්ක තමයි ඔය කතා කරපු භාවනා කාරණා ටික කතා කරන්න තියෙන්නේ. එතකොට කාරණා දෙකක් කතා කරා. මෙන්න මොකද්ද කතා කරේ මහත්ය ඇහුවේ?
ස්වාමීන් වහන්සේ අර අස්සස් පස්සස් කියන එකට අර්ථ දෙකක් තියෙනවද කියන එක?
ආ අස්සස් පස්සස් කියන කාරණාවට අර්ථ දෙකක් නෑ. අස්සස් පස්සස් කියන කාරණාව එකම අර්ථයෙන් තමයි. එතකොට අපි මහත්ද මතක් කර විග්‍රහය මොකක්ද අනිත් තැන?
ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රයේම තව පල්ලෙහාට යනකොට තියෙනවනේ අර අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති පස්ස සිස්සාමිති කියලා. එතකොට දැන් එතන අර අනිච්චානුපස්සී කියලා මේ ආනාපාන සති කතාවල තියෙන අර පංච කන්ද අනිච්ච උපාද වයත්තේන අනිච්ච ඒ වගේ අර්ථයකින්නේ. ඒ වගේම අර රාහුල මහ රාහුලෝ වාද සූත්‍රයේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ අර නිකන් එතෙන්දී දෙන අදහස නිකන් ආශ්‍රය කළ යුතු දේ ඉවත් කළ යුතු දේ වගේ. මොකද ඒ අදහස මට ආවේ අර රාහුල වාතයා සමකුට භාවනාව වඩව ඒ වගේ විස්තරයක් දෙනවා නේ අන්න ඒකෙන් මට ආරි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඔව්
එහෙමයි අන්තිමට මෙහෙමයි භාවිතා භාවිතා බහුලීකතා කරන විදිය තමයි විග්‍රහය විග්‍රහයකට නිර්වචනයක් කතා කරලා තියෙන දේශනාව වුණ තැනක. ඒකට මෙතන කාරණාවට භාවිතා කර යුතු විදිය තමයි මෙතනේ නිර්වචනය කතා කරන්නේ. හැබැයි එකම නිර්වචනේ අර්ථ දැක්වීම් දෙකක් ඔතනකවත් දේශනාවේ නැහැ. ඒකට මේ කතා කරන්නේ මේ විග්‍රහය ආනාපාන සති විග්‍රහය. ඒකට අතන විග්‍රහය රාවලවත් සූත්‍රයේ ඒ විග්‍රහය කතා කරන්නේ එතන ප්‍රතිපදාත්මක වෙන කෘත්‍යයත් එක්ක අනිත්‍ය සංඥාව භාවිතාවේදී වෙන විදිහක් තමයි ඒ කතා කරන්නේ. ඒකට අනිත්‍ය සංඥාවේදී භාවිතාව වෙන කාරණා ගොඩක් තියෙනවා. අනිත්‍ය සංඥාවේදී භාවිතාව වෙන කාරණා ගොඩක් තියෙනවා. ඒකට ඒ කතා කරන්නේ එතන භාවිතාව වෙන විදිහ අනුව තමයි ඒ කෘත්‍යය එතන කතා කරන්නේ. ඒ වගේම තව කෘත්‍යවල ගොඩක් කතා කරන්න තියෙනවා අනිත්‍ය සංඥාව එක්ක බලන. මොකද අනිත්‍ය සංඥාවනේ භාවිතා කරන්නේ. දැන් අනිත්‍ය සංඥාව භාවිතා කරනවා කියන්නේ අනිත්‍ය සංඥාව භාවිතා තුළ භාවිතා කරන කෘත්‍යවල ගොඩක් තියෙනවනේ. තව ඉන්හිහා කොච්චර දේවල් කියන පංච උපාදානස්කන්ධ 23 ආකාරයක තව තව කාරණා තව තව කොච්චර දේවල් අනිත්‍ය වශයෙන් දකින්නවාද. ඉතින් දුක් වශයෙන් අනාත්ම වශයෙන් කතාවක් නෙවෙයි. ඒකට ඒ භාවිතා කරන විදිහවල එක්ක තමයි ඒ කෘත්‍ය කතා කරන මේ සියල්ල ප්‍රතිපදාත්මක. හැබැයි එකම නිර්වචනයේට අර්ථ දෙකක් කොතනකවත් දේශනාවේ නැහැ. ඉතින් එහෙම තමයි කතා කරන්න තියෙන භාවිතා බහුලී කතා කරන විදිහ එක්ක තමයි අනිත්‍ය සංඥාව එක්ක ඒ විග්‍රහයක් එදෙන අනිත්‍ය අනුපස්සී විදිහට හෝ තවත් විදිහකට හෝ තවත් විදිහකට අර භාවිතා කරන විදිහ අනුව විග්‍රහයක් තමයි කතා කරන්නේ. නැතු මේක එකම එතන වෙනස් විදිහයකට යෙදෙනවා නෙමෙයි. එහෙමයි තිරුවන් සරණයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට පින් දෙන්න මගේ සද්දකෝසේ නම් වචන නැහැ. මේ කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේ මෙසේ මෙතෙක් රැස් කරගත් සියලුම කුසල් ඔබ වහන්සේට දෙපා වන්දනා කර පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ 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 කටයුත්තට අපිට සහයෝගය දෙන මේ කොගලගේ මහත්තයත් රූපසිංහ මහත්තයත් ඒ වගේම වයිපීද සිල්වා මහත්තය මාතුරු අපිට මේ දුන්න අවස්ථාවට සියලු මේට උපකාර කරන සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම හිතන්නේ මේ ප්‍රශ්න අහන්න හිටිය අය මේ රෙස්ටෙන්ඩ් අයින් කරලා තියෙනවා සමහර විට සඳියෙන්නත් පුළුවන්. අසරයි සයින් වහන්ස ඒ විග්‍රහයත් එක්ක මට අහන්න හිතුණා. දැන් මේ අපි අර එක එක මේ භාවනා ක්‍රම නැත්තම් කමතන් ආනාපාන සතිය කියන්න පුළුවන්, සතර ඉරියව්ව වෙන්න පුළුවන්, නම් සිවත් වෙන්න පුළුවන්. මේ මොන එකෙන් පටන් ගත්තත් ඒ පටන් ගැනීම කියලා කිව්වොත් කියලා හිතෙනවා. අර සෝ සතෝ අස්ස සති කියනකොට හුස්මෙන්නේ මේ පටන් ගන්න. එතකොට ඒ ලෝකයා ඉන්න මට්ටමේදී අපිට අරමුණට අර්ථයක් එනවා. හැබැයි ඊළඟට යන්නේ අර දහම් කරියායකට. දැන් මෙතෙන්දී කතා කරගෙන ආව අනිච්ච කියන එකට. එතකොට අනිච්ච කියන එකකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරියායක් තියෙනවනේ. එතකොට අපි දැන් මේකත් එක්ක අර හුස්ම කියන එකට ආය අර්ථයක් දෙන්න ගියොත් ආපහු වෙතන අපි අර හුස්ම කියන එක දෙයක් කරගෙන ආපහු මේකට දාන්න යනවා වගේ නේද කියලා මම නිකන් හිතුණා.
ඔව් නැහැ මිතෝ. ඔව් නෑ නිකන් හිතුවා නේ රයි මාත්. එහෙමමයි ප්‍රශ්න ඔහොමද දා ගන්නවා කියන්නේ. ඔව් අර ඒ තැනම ඒ කාරණාව එක්ක බලනව හැර ඔය විදිහ දාගත්තාම ඔව් නේද? ඉතින් වෙන එකක් නෙමෙයි වෙන්නේ.
එතකොට අපි දැන් ආපහු අර මේ හුස්ම දෙයක් කරගෙන ඒකේ ආස්වාස කියන්නේ මේකයි ප්‍රාස්වාස කියන්නේ මේකයි ඒකේ අර්ථ මේකද? උදාහරණයක් විදිහට හුළඟ ඉහළ යන එකද නැත්නම් අර මොකක්ද අකුසල අයින් කරන එක කුසල වැඩෙන එකද? ඔය වගේ අපි ආයේ විග්‍රහය අර්ථයක් දෙන්න යනවා කියලා. එතකොට ආපහු ලෝකෙටම නේද මේ අහුවෙන්නේ ස්වාමීනාථ ඉදිරවීම කියන පැත්තට යන්නේ නැතුව.
එහෙමයි අපේ මහත්තයෝ තෙරුවන් සරණ හොඳ කාරණා. මට ඔය ආනාපාන සතිය ගැන විග්‍රහ කරද්දිත් මටත් මෙහි ඉඳන් ඇතුලෙන් හිතෙනවා දැන් මේවා ගණීද මේ අර්ථ විග්‍රහයක් කරන්නේ ඉක්මවෙන් දෙතන්ට අනුගත වෙන්න කරන විග්‍රහය මේක අරන් පිහිටවන්න හදලා මේක අනිත් පැත්තට දාගනීදෝ කියලා යටින් හිතෙද්දි තමයි මේ අර විග්‍රහ කරන්න ඕනේ. විග්‍රහ කරද්දි ඕකත් කුළු ගන්න කුළු ගන්න විග්‍රහ කරන්න. ඇත්තරම අපේ මාතෘ දීගං වස්සසන්තෝ දීගං ඔපස්සසන්තෝ මේ කෘත්‍ය භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ කාය සංඛාර කියන කාරණාව ඉක්මවන්න මිස අර අර්ථ දැක්වීමකින් මෙයයි කියලා කොහේ හරි හම්බ වෙන්න ලැබෙන්න නෙවෙයිනි. ඇත්තම කතාව ඒක. ඇත්තම කතාව ඒක කිව්වොත් එතන වෙන කෘත්‍ය මොකක්ද දැනුත් මේ කියවිල්ලක් කරන්න ඉතින් මේක නැත කියන්න නැතුවත් බැහැනේ. එතකොට අර සෝසතු වස්ස සති සතු පස්ස සති කියන කෘත්‍ය තුළ එතෙන්ට මේ මනසින් වෙන කාරණාවක් වෙන විග්‍රහයක් මනසට භාග්‍යවතුන් වහන්සේ දීලා ඒ විග්‍රහය තුළ චින්තන මෙහෙයුම තුළ මේ කාරණා දෙකක් නොවන විදිහට සතිය සිහිය කියන කාරණාව තුළ යෝනිසෝ මනසිකාර උත්පාදනයට ওই විග්‍රහය කරන්නේ. එතකොට ඒක තමයි කවුරු හරි අහනකොට ඉතින් මමත් ඒ විග්‍රහ කරන්න දෙන්නේ පළල් කරලා මෙයයි වේ යුත්තේ කියලා ඒ කෘත් එතන වෙන කෘත්‍යයට ලං වෙනවා. එතකොට ඇත්තටම අපි අර මේ විදිහට පළල් කරලා විග්‍රහ කරන්න යනකොට ඉතින් වෙන්නේ ආයෙත් ලෝකයට එන එකක් වත් තමයි. ඒක නිසා තමයි අවසාන්දි කියන්නේ මේක දැන් කරන්න හදන්න එපා, මේක දැන් පිටවන්න හදන්න එපා, ආනාපාන සතිය මෙයයි වෙන්න ඕනේ කියලා එපා කියලා මතක් කරන්නේ. එතකොට ඒක දැන් අපේ රවි මහත්තයා මතක් කරාව ගෝ විදිහට තේරුම් ගන්නවා නම් ඉතින් ඒක පිටින් යන්නේ නැහැ. අර කාරණා දරාගෙන ඉතින් අරකටම අනුගත වෙන්න බලනවා. එහෙමයි නෝනින් යව කෙනෙක් නම්
එක්කම සාහිණහස්සර ප්‍රශ්නයක් මතුවෙන්නේ මං හිතන්නේ අපේ සුනිල් මහත්තයා කියමු කළා. අර දැන් අනිච්චානුපස්සී එතන ආපහු අස්සසිස්සාමීති සික්කති කියන පදයක් තියදෙනවා නේද? අනේ එතෙන්දී ආයේ අපිට ගැටලුවක් එනවා මේ ආපහු ආස්වාසයට නැත්නම් ප්‍රාස්වාසයට මොකක්ද මේ තියෙන සම්බන්ධය කියලා වගේ අපේ සාහිණහස.
එහෙමයි අපේ මහත්තු. අනිත්‍යානුපස්සී එක අස්සසිස්සාමීති සිස්ස පස්සසිස්සාමීති වෙනකොට දැන් ඒ අපි කොයි විදිහ හරි ඕම විග්‍රහයක් ගන්නවා කියමුකෝ තනකින් අර. එතකොට ඒ විග්‍රහයේ කුළු ගැනීම මොකද්ද? අනිත්‍යානුපස්සී එක නම් ඉතින් දැන් අස්සසිස්සාමීති පස්සසිස්සාම කියන එකට අර්ථයක් බලන්න තියෙන අනිත්‍යානුපස්සී එක. අනිත්‍යානුපස්සී ඒ කාර්තයක් බලනකොට ප්‍රතිපදාත්මකෝ දැක්මක් මිස මෙයයි දකින විදියක් කියලා කවමදාකවත් විග්‍රහයකට යන්න පුළුවන්ද? විග්‍රහයකට යන්න බැහැ. ඉතින් මේක තමයි විග්‍රහ කරන්න තියෙන්නේ. එතකොට මුලදි කියපු කාරණාව මුලදි කිව්ව පෙන්වන කෘත්‍ය අසසිස්සාමීති පස්සසාමීති කියලා පෙන්වන කෘත්‍ය කෘත්‍ය ප්‍රතිපදාත්මක වීම තුල වෙන විග්‍රහය අර විදිය පෙන්වනවා. ඒ පෙන්වන විග්‍රහය මේකට සැසඳීමක් නෙවෙයි. මේ කෘත්‍ය වෙනවා කියනකොට වීමේ කෘත්‍ය පෙන්වන්න අර වෙන විග්‍රහයකින් පෙන්වනවා. එහෙමයි.
ඒ කියන්නේ සයින්හත දැන් විග්‍රහයකින් පෙන්නකොට ඒ වචන යොදන්න වෙනවා. හැබැයි අනිච්චානුපස්සී කියනකොට අර අනිච්ච සංඥා ඒ කියන්නේ ඒකෙන් එන්න ඕන ඊතර වීමක්නේ.
එතරවීමේ කෘත්‍යයලා කෘත්‍යය තුළ දැක්මක්
ඈ. එතකොට ආයේ දෙයක් සම්බන්ධ කරන්න විදිහක් ඇත්තෙම නැහැ.
නෑ අපි මාත් එතනදි සිහිය පිහිටුව එයා දකින විදිහ.
එහෙමයි. එතකොට ඒක විග්‍රහ කරන්න ගියොත් අර පටන් ගත්ත එකට සම්බන්ධ කරලම විග්‍රහයක් වචන ටික යොදන්න වෙනවා. ඒ වුණාට ඒ අදහසේ දැන් ඒ හුස්ම කියන දෙය කියන එකේ කිසිම අදාළත්වයක් නැහැ.
ඇත්තටම නැහැ. කෙටිම කිව්වොත් නෑ ඕ.
මොකද ඒක ඉපදිලාම නැති ස්වභාවයක් ගැන අපි උපද්දගෙන කතා කරන්න යෑමත් වගේ සිද්ධියක්.
එහෙමයි. කාය සංකාර එක්කනේ. කාය සංකාර නිසා තමයි මේ ප්‍රශ්නයත් ඒ කාය සංකාර කියන කාරණාවට තමයි මේ ප්‍රශ්නේ පෙන්නලා මේ ප්‍රශ්නේම ප්‍රශ්නේ ඉක්මවන්න භාග්‍යවතුන් වහන්සේ දෙන්නේ එතනම.
එහෙමයි. මම හිතන අපේ සමීර් මහත්තයාට ඒ පැත්තෙන් ටිකක් වෙනසුවත් හොඳයි කියලා. වගේ මේ තව ගැටලු තියනවාද? පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ මේ මුලදී පටන් ගන්නකොටම කිව්වනේ ස්වාමීන් වහන්සේ අපිට ප්‍රායෝගිකව යෙදෙන්න උපකාරක කරුණු කියන්න කියලා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය මේ කුමනහෝ සූත්‍රයක් සජ්ජායනා කරලා ඒකේ ශ්‍රුතේ නිරවුල් කරගත්තයින් පස්සේ ඒකේ තියෙන කරුණු විමසීමකටම ලක් කරනවා, මේ චින්තනයකට යොමු කරනවා, අපේ අපිට ඒ ගැන තියෙන දන්නා වූ දේවල් වලින් බැහැරව, ඒ කියන්නේ ඒවා යෙදෙන්නේ නැති වෙන විදිහට. දැන් මට පුරුදු සූත්‍රයක් ගත්තොත් අර කිස්මින්නකෝ බික්කවේ සති අර සක්කාය දිට්ඨි සූත්‍රේ, එතකොට එතන ද්‍රේණ වහන්සේ කියන්නේ කුමක්ද කියන එකට හිත යොමු වීමෙන්, මේ කියන්නේ දැන් ශ්‍රුතේ නිරවුල් හින්දා ඒක සජ්ජායනා කළ පුරුදු හින්දා ඒක සිතන්ට යොමු වෙනකොට මේ යොමු වීම ඒ ප්‍රායෝගිකරණක් වෙනවා කියන අදහසද සමිලස්? දැන් තවත් සූත්‍රගතව අර මේ චක්කු සූත්‍රයේ චක්කුම් විකරණිච්ඡන් විපරිණාම යඤතා භාවේ කියන ඒ කරුණේ ඇස කන නාසය දිව කය මන ඒ සියලු ඒ ධර්මයන්හි ඒ ස්වභාවය ඒ සූත්‍රය සජ්ජායනා කළ පුරුදුණයන් පස්සේ ඒකේ ශ්‍රුතේ නිරවුණයන් පස්සේ ඒ කරුණ විමසන්න යෙදෙන ස්වභාවයක් නේද ස්වාමීන් වහන්ස පැහැදිලි කරන්න යෙදුනේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අම්මා. එහෙමයි අම්මා. ඒක භාග්‍යතුන් වහන්සේ පෙන්වන විදිහත් එක්ක ඒ කෘත්‍යයට අනුගත වෙනවා කියනකොට ඇස අනිත්‍යයි කියන එකනේ අපි විවහාර කරගත්තොත් ඇස අනිත්‍යයි කියලා සත්‍යයෙන් දැකේ. එතකොට දැන් මේක චින්තනයේ මෙහෙවන්නේ දෙනකොට ඇත්තම ඇත්ත කතා වෙන කොහෙවත් දන්නේ නැති හැක් නෙවෙයිනේ. මේ ඇහැ කියන කාරණාව චින්තනයේ ඇතුලින් ඇවිල්ලානේ, අය පිහිටන්න දෙයක් නැහැ. හැබැයි එතකොට නමුත් බුදු පියාණන් වහන්සේ අනිත්‍යයි කියලානේ විග්‍රහය දෙන්නේ. ඒක අනිත්‍යයි කියලා විග්‍රහය දෙන්නේ මොකටද? ඇස කියන කාරණා. එතකොට නිත්‍යයි කියලා කතා කරන්නේ කොහොමද? නිත්‍යයි කියන විග්‍රහය තියෙනවා කියන බවින්. එතකොට අපි අමුතුවෙන් තියෙනවා කියලා ගන්න දෙයක් නෑ. තියෙනවා කියන යෙදීම තුල යෙදිලා. එතකොට ඒ යෙදීම අය කොහොමද වෙන්නේ කියලා බලන්න දෙයක් නෑ. හැබැයි බලන්න හොයන්න ගියාම කවදාවත් නිත්‍ය කරලා කතාවක් කතා කරන්න බෑ. මම හිතන්නේ එදාපි උක විග්‍රහ කරලා පෙන්නුවා. සාමාන්‍ය විදිහට යෙදෙනකොට තියෙන බව යෙදෙනවා. විග්‍රහයකින් යනකොට හරියට නෝන කල්පනා කරලා විග්‍රහයකින් යනකොට මොකටද නිත්‍යයි කියලා ගන්න තියෙන මේ ඔක්කොම ලෝකේ කීවිල්ලක් ධර්මයේ කියලා තියෙන කීවිල්ල. හැබැයි ඒ විදිහට නොවනේ චින්තනේ මේවන් නැතුව යනකොට සියල්ල තියෙනවා ඉන්න බවින් තමයි යෙදෙන්නේ. ඒකනේ ඒකනේ සිහිය හැමතැනට මුල යොදන්නේ. සිහිය යදලා බලනකොට මොකද්ද මේ මුලාවක් පස්සේ යනව නේද කියලා කොයි පිටුවේද තියෙන්නේ කොයි සූත්‍රයේ තියෙන්නේ කියලා බලන්න දෙයක් නැහැ ප්‍රායෝගිකව. එතකොට ඇස අනිත්‍යයි කියනකොට පාදක වීම මොකද්ද? මේ ඇස කියන කාරණාව පාදක වෙනවා. පාදක වීම මොකනේ? ඔය පාදක වීම වෙන නිසා තමයි ඇස අනිත්‍යයි කියන ප්‍රශ්නේ අපිටත් ඉස්මතු වෙන්නේ. ලෝකේ ඉන්න කෙනෙකුත් මේ ධර්මයේ කියන බාධකනක්. එතකොට ඇස නිට්ටිවසින් ලෝකයට ගෝචර. ඒතකොට නිට්ටිවසින් ගෝචර වීම අර ඇස අනිත්‍යයි කියන කාරණාව ඇහෙනකොට ඒ බව ගෝචර වෙනවා. ඉතින් ඔය වෙන නිසා ගෝචර වීම වෙන නිසා තමයි මේ පැත්තෙන් ඔය ගෝචර වීම වෙන නිසා තමයි ඒ බුදු පියන්නන්ස කියපු එකට ප්‍රශ්නේ ඉස්මතු වෙන්නේ. දැන් එහෙම එකක් කවදාවත් ගෝචර නොවෙනවා නම් ඇස කියන එකක් දන්නෙත් නැත්නම් අනිත්‍ය කියන විග්‍රහයකට කවදාවත් ඇසකුත් දන්නෙත් නැත්නම් අනිත්‍ය කියන ප්‍රශ්නේ කොහොම කල්පනා කරන්න? ඒකින භාගතරන්ස මේ විදිහට ධර්මයේ විග්‍රහ කරන. එතකොට ඒක හැනකොට ඔන්න මේ පැත්තේ දන්න විදිය ගෝචරන. දන්න විදිය ගෝචර වෙනකොට හැබැයි එතනම විය යුතු කෘත්‍ය මොකද්ද? අර භාග්‍යතුන්සි කියපු එක කල්පනා කරන්න යෙදෙනකොට මේ පාදක වීම. දැන් මේකනේ පාදකුනේ තමන්ගේ පැත්ත එක්ක දන්න විදියේ කරුණ. පිට බාහිර කිසි දෙයක් විග්‍රහ කරලා නැහැ. බාහිර විග්‍රහ කරද්දී ආද්‍යත්‍ය පැත්ත එක්ක කතා කරන්නේ. විග්‍රහ කරලා තිය ආද්‍යත්‍ය කතාවක් නැතුව බාහිර කිසිම දෙයක් විග්‍රහ කිරීමක් නැහැනේ. ප්‍රතිපදාත්මකව කතා කරද්දී එතකොට අර කාරණාව චක්ක අසනිත්‍ය කියන කාරණාව කල්පනා කරන්න ඉදිරියට මේ පැත්තේ පාදක වීමක් තියෙනවා. පාදක වීම මොකද? පාදකුණා කියනකොට නිත්‍ය දෙයක් පාදකුන්නේ නෑනේ. පාදක වීමයි නිත්‍ය. නිත්‍ය දෙයක් පාදකුණා කියලා ගන්න එපා. අපි නිත්‍ය අපි බැලුවා නේද කොහොමද නිත්‍ය වෙන්නේ ඇස කියලා. නිත්‍ය කතා කරන්න බෑ. පාදක වීමයි නිත්‍ය වීම. හොඳට තේරුම් ගන්න මේක. නිත්‍ය නිසා පාදකුණා නෙවී භාග්‍යතුන් වහන්සේ අසානිත්‍යයි නිසා අසානිත්‍යයි කියලා කියනකොට ඒක චින්තනෙ මෙහෙවන්නේ දුන්න අපිට අසානිත්‍ය නිසායි අසනිත්‍ය නිසා ඒක පාදකුණා නෙවී පාදක වීම නිසායි නිත්‍ය. ඒතකොට පාදක වීම නිත්‍ය නම් දැන් ඇත්තම ප්‍රශ්නේ ඇවිල්ලා නේද භාග්‍යතුන් වහන්සේ කියන එකත් එක්ක. භාග්‍යතුන් වහන්සේ කියන එකේ ඇත්තම ප්‍රශ්නයක් ඉස්මතු වෙලා. මොකද්ද ප්‍රශ්නේ? අසානිත්‍යයි කියන එක ප්‍රශ්නයක්. කොහොමද ඒක වෙන්නේ? දැන් ඔච්චරයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. හැබැයි ඒත් එක තව කාරණා ටිකක් කියන්නේ. ඇසට ඔච්චරයි කියන ඊළඟට ඇස කනනාසි දිවකය මනටක් කියන. ඕකත් අපි හොඳට බලන්න ඕනේ. ditth විග්‍රහය දෙනකොට විඤ්ඤාතයටත් කියන. ඕකත් බලන්න. රූපන් දිස්වා කියනකොට ධම්මඤ්ඤත්තාත් කියලාත් කියනවා. අපි ඔක්කොම කෑල්ලින් බලන්නේ. අපි හිතනවා අර විග්‍රහ කරනවනේ සමහර විට අපිත් එහෙම විග්‍රහ කරන ඇස ගැන හරියට එවුවනම් අයිතුරු ඒවා බලන්නේ නැහැ කියලා. විනෝදින ඇස ගැන හරියට හොයනකොට චින්තන වීමේ සිහිය තිබ්බනම් යෙදෙන කාරණා හයත් එක්කම චින්තනෙ යෙදෙන්න ඕනේ. ඉතින් එහෙම හැබැයි හොයුවේ ඇහැ ගැන. ඒ පටන් ගත්තේ ඇහෙන්. ඒතකොට ඉක්ම වුණේ මොඳ සිහියක් තිබ්බ නිසා කාරණා කනනාසය දිවකය මන එක්ක යෙදෙන හැම කාරණාවක් එක්කම චින්තන වීමක් නිසා ඉක්ම වුණේ. ඉතින් විග්‍රහය කරන්න තියෙන්නේ ඇහැ ගැන හොයලා ඉක්ම වුණා ඇහෙන් ඈතර වුණා. හැබැයි ඇහැ විතරක් අල්ලගෙන හිටියා නෙවෙයි. යෙදෙන හැම කාරණාවක් එක්කම යෙදෙනවා. ditth හොයත් ditth එහෙම තමයි. ditth කියන කාරණාව නු විඤ්ඤාත අතහැරලා බෑ සිහිය නෑ විඤ්ඤාත අතහැරලා. ඒ කියන්නේ ditth කියන කාරණාවට රාමුවක් හම්බ වෙලා ඒ බවක් තියෙනවා. ඉතුරු ඒවා නෑ. ඉතින් ඒක විග්‍රහයකට යන්නේ මොකද්ද? ditth හේවුවොත් සුතමත විඤ්ඤාත හොයන්න නැහැ. එතකින් එතරුණා. ඔය විදිහට විග්‍රහය දෙන්නේ ditth හොයනකොට මිස ditth වලට රාමු වෙලා හොයනකොට නෙවෙයි. ditth හරියට හොයන්නේ දුරන සුතමුත විඤ්ඤාත කියන කාරණාවත් එක්ක සිහිය තිබිය යුතුයි. ඉතින් ඒ වගේම දැන් අසානිත්‍යය කියන විග්‍රහයක පාදක වීමක් තියෙනවා. මොකද්ද? අස කියන කාරණාවක පාදක වීමක් තියෙනවා. පාදක වීමක් තියෙන නිසයි නිත්‍ය. නැත්නම් අසනිත්‍යය නෙවෙයි. නැත්නම් නිත්‍ය කියලා කවදාවත් කියන්න බෑනේ. පෙන්වන්න කිව්ව කියන්න බෑනේ අපි මේ විග්‍රහ කරගත්ත. එතකොට අර කාරණාව කල්පනා කරන්නේ දෙනකොට මේ පාදක වීම කියන කාරණාව අනිත්‍ය සම්වර්ෂණය විය යුතුයි. පාදකුණ කාරණාව අනිත්‍ය සම්වර්ෂණය. පාදකුණ කාරණාව අනිත්‍ය සම්වර්ෂණය වෙනකොට දැන් ඇස අනිත්‍යයි කියන කාරණාව අයේ විග්‍රහය තියෙන්න බෑ. අයේ ඒ විග්‍රහය තියෙන්න බෑ. ඒ කුළු ගැනීමේ ප්‍රශ්නාර්ථ බව තුළයි කල්ප චින්තනයේදී යුත්තේ. ඇස අනිත්‍යයි කියන කාරණාව. ඒතකොට ඇස අනිත්‍යයි කියන කාරණාව චින්තන මෙහෙයවීම තුළ ප්‍රතිපදාත්මකව එයා තව ධර්මය අහලා තියෙනවා නම් ඒ කාරණාත් එක්ක කන අනිත්‍යයි අනාසය අනිත්‍යයි දිව අනිත්‍යයි මන අනිත්‍යයි කියන කාරණාවක් කියන බුදුගණන්සේ කෑල්ලක් කියලා නතර කරන්නේ නැහැ හැට විතර. ඒක මන අනිත්‍යයි කියන. එතකොට යම් යෙදීමක් යෙදෙනවා නම් යම් කල්පනාවක් යෙදෙනවා නම් Tamanda සිහියට එන්න ඕනේ මොකද්ද? මන අනිත්‍ය දැන් දරාගෙන තියෙනවා. ඒත් සෝත ධම්මං සුනාත සුත්ත ධම්මං ධාරිති භාග්‍ය සුත්ත ධම්මං ධාරිති කිව්වේ නේ. මුලමෙද අග ඔක්කොම කල්යන මිත්‍රේ කවුරු විග්‍රහ කරනවද? භාග්‍යතුන්සේ ඒ විග්‍රහය මුලමෙද අග විග්‍රහ කරලා තියෙනවනේ අර ප්‍රියංජන සාහිත්‍ය. ඒතකොට මන අනිත්‍යයි කියන එක දරාගෙන තියෙන්න ඕනේ සුත්ත ධම්මං ධාරිති කියලා. ඉතින් ද චින්තන මෙහෙමයක් දුන්නු චින්තන මෙහෙම තුල මන අනිත්‍යයි කියලා තියෙනවා. දැන් ඒ බව ඒත් එක දරා ගැනීම තුල චින්තන මෙහෙම තියෙනවා. එහෙනම් මොකක් හරි කල්පනා කරනකොට මන අනිත්‍යයි කියපු එක දැන් ඒ කුළු ගැනීම සිහිය තියෙනවා. එතකොට ඒ කුළු ගැනීම සිහිය තියෙනකොට දැන් බලන්න එතනදී කොහොම සතිමත් බවක් ඕනද මේක? එතකොට දැන් සද්ද බද්ද එනවනะ නේද? දැන් කන කියන කාරණාව යෙදීම නැද්ද? එතකොට රූප අනිත්‍ය සද්ද අනිත්‍ය ගන්ධ අනිත්‍ය කියලා කිව්ව කාරණා නැද්ද? එතකොට කන කියන කාරණාවත් එක්ක යෙදීමක් නැද්ද? ඉතින් මේ විදිහට චින්තන මෙහෙයීමක් යෙදුවා නම් ආයේ පින්නොතනි දැන් ඔහෝ අසානිත්‍යයි කියලා හොයනවත් හම්බෙයිද කියන්නේ? ඇහැකට රාමු වෙන්න පුළුවන් වෙයිද? ඇහැක් කියන එක හොයලාද දැන්? ද මොකක්ද හේව්වේ කියලා Tamanටවත් ප්‍රායෝගික නෑ. හැබැයි විතක්ෂණ සීලී බවක් විතරමයි නේද? හිතිල්ලක්ම විතර. මෙන්න මේ කම්මැලි නැතු මෙන්න මේ හිතිල්ල හරියට මේ සීව සතිමත් බව කෙනෙක් තුළ ප්‍රායෝගික වේදෙනවනේ. එයා එකයි කියවක නම් කරන වැඩක් එක්කන අය සමාධියක් වැඩෙනවද? මේ ප්‍රතිපදා විශ්මතු වෙනවද? පුණ්‍ය ශක්තිය වර්ධනය වෙනවද කියන එක අය පොතේ කොහෙද තියෙන්නේ කියලාවත් බලන්න දෙයක් නෑ. ඉතින් ඒ සත්‍යවාදී චින්තනයේම දැන් මොකටද ගෝචර වෙන්නේ? මොකටද යරාම වෙන්නේ? මොකටද රාම වෙන්නේ? බුදු පෙන්වස කියපු විග්‍රහ ඒ රාමෝටමයි රිංගනවා වෙන්නේ. බුදු පෙන්වස කියපු එකට රිංගනවා මිස ඒ බුදු පෙන්වස කීමක රාම කරගෙන අරන් අල්ලන්නේ යාමක් වෙන්නේ නැහැ. ඇයි බුදු පෙන්වස කියපු එක දරා ගන්න ඒ කුළු ගැනීම තියෙන ඒ කුළු ගැනීම තුළ චින්තන මෙහෙමක් කියන යෙදෙන යෙදෙන විදිහයක දැන් මේ පරියයන් නම් එහෙම අසානිත්‍ය කනානිත්‍ය දිවානිත්‍ය නාසනිත්‍ය මේ 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 මේක මනානිත්‍ය කියලා කිව්වා. එතකොට ඒ යෙදෙන ඒ සිහිය තියෙනවා. ඉතින් ඒ සිහියට අර එකක් වෙලා ඇස වෙලා අවබෝධ කරා නෙමෙයි. ඉතින් ඇස තමයි හේව්. හැබැයි ඇස හේවීම තුළ අර කාරණ චින්තන මෙහෙ වුණානේ. මෙහෙ වුණා. ඉතින් කතා කරන්න තියෙන පිටින් ඇස හොයලා මෙහෙම වුණා අනිත්‍යව හොයන්නවත්. හැබැයි හේවීම තුළ ඊට එහා ගියා. ඉතින් මහා ප්‍රඥාවෙන් නම් ඇත අනිත්‍යයි කියනකොට අවබෝධ කරන්න පුළුවන්. බාහ්‍ය ධාර්මීය දිට්ඨි දිට්ඨි මතම් විතරක් කියන්නේ සුතමත විඤ්ඤාත් මේකට විග්‍රහයක් කළානේ. එතකොට ඉතින් ඒ වගේ ditta sutumutu vinyata tiddha karaddi එහෙම තමයි ditta කියන කාරණාව හොයන්න චින්තන වෙහිීමේ දෙනකොට යම් කල්පනාවක් කියනවා ditta කියන කාරණාවට අපි රාමු වෙන්නේ නෙවෙයි බුදු පියාණන්ගේ ditta කියන කියපු කාරණාවට අපි සිං ගන්න බල අපි රාමු වෙන්න බලන නිසා අපි ditta කියලා දන්න එකට අපි රාමු නොවි ditta කියන කාරණාව එක්ක චින්තන වෙහිීමක් කියනවා දැන් විඤ්ඤා මොකක් හරි චින්තන වෙහිීමක් තියෙනවා ඒ විඤ්ඤාත නැද්ද ඒකත් තියෙනවනේ ඉතින් සතුමුත්තා නැත්තම් විඤ්ඤාත කියන කාරණාවත් එක්ක චින්තන මෙහිමක් එදෙන්න ඕන මොකක් හරි දැන ගැනීමක් තියෙනවා ඉතින් විඤ්ඤාත වලට දුන්න විග්‍රහය රූපන් දිස්වා හොයනවා නම් ධම්මඤ්ඤත්තා කියලා තියෙනවා ආ හොයනවා දැන් බලන්න මේ විදිහට සතිමත් බවක් කියදුනා නම් ආයි චින්තාව කොයි වගේ සතුමත් බවක් ඕනේ දේතනම දැන් මේ විදිහට චින්තනයක් හසුරවන්න යෙදුනොත් යෙදෙන විදිහේක ප්‍රායෝගික ජීවිතෙම ධර්මයේ වෙනවද කියන එක ආයි පොතින් බලන්න දෙයක් නැහැ අනික ඒ වගේම බලන්නකෝ දැන් ලෝකයක් ප්‍රායෝගික වෙයිද මේත් එක්ක කොහෙ ප්‍රායෝගික වෙන්නද ලෝකයක් හම්බ වෙනවද හම්බ වෙන්නේ නැද්ද කතාවක් නැහැනේ ඈ ධර්මියත් එක්ක මිදිලානේ ඉතුරු කටයුතු කියලා ඉතින් ওইදී දැන් එතනදී ඒ විදිහ වෙනකොට භාග්‍යතුන් වහන්සේ කියපු කවදාකවත් මගේ පැත්තට රාමු කරගෙන හිවීමක් යෙදෙන්නේ නැහැ ඇයි යෙදෙන විදිහ එක භාග්‍යතුන් වහන්සේගේ දරා ගැනීම තුළ ප්‍රශ්නාර්ථ බවින් ඉන්නේ ඒ චින්තන මෙහෙයීමෙන් එතකොට යෙදෙන කාරණාව භාග්‍යතුන් වහන්සේගේ පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්වන විදිහත් එක්ක චින්තන මෙහෙයීමක් යෙදිලා ඉතින් ඒක ওই විදිහට එනකොට ඔයනි කෘත්‍යයෙන් භාග්‍යතුන් වහන්සේට නැමිලා ඉතින් චක්කුන් අනිත්‍ය සද්ධාටි අධිමුත්‍ත්‍ති කියන එක තමයි කෘත්‍ය වෙන්නේ එහෙමයි තෙරුවන් සරණයි
පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි තව ගැටලු කියනවාද
මාචාර්යතුමා මේ ස්වාමීන් වහන්සේට ධාන්‍ය වළඳන්න එහෙම අවශ්‍ය ධාන්‍ය පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද අල් වෙලා ඇද්ද කියලා
ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, මහාචාර්යතුමාගෙන් උත් අවසරයි. සියලු දෙනාටම මේ ධර්ම මාර්ගයේ යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා, සුබලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ දැන් අද කරපු දේශනාවේදී ප්‍රතිපදාත්මකව ධර්මය තුළ ප්‍රායෝගික වීම කොහොමද අනුගත වෙන්නේ කියලා පොඩක් තවදුරටත් පැහැදිලි කරලා දෙන්නේ නම් සොයිනාසයට බෙහෙවින් කුසල්ලත් වෙනවා. සොයිනාසයට මම නමස්කාර කරනවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා
කරනවා. තිරසන්නේම ඉතින් ඒ ප්‍රශ්නේ අහන ඉතින් තමන් ඉතින් අර ධර්මරාගයත් කියදෙන ප්‍රශ්න තමයි අහන්නේ. නමුත් ඔකට ඍජු උත්තරයක් දෙන්න බෑ. නමුත් කාරණාවක් එක්ක උත්තරයක් දෙන්න පුළුවන්. මොකද භාග්‍යතුන් වහන්සේ කොහොමවත් මේ විදිහ යනුගත විවෘත්තිය කියලා කියන්නේ නැහැ. එතකොට එහෙම කතා කරනවා නම් අනුගත විවෘත්ති මොකටද කියලා කතා කරු සම්මාදිට්ඨි සම්මාසංකෝ සම්මාවාචය සම්මායාම කියලා මේ විදිහ කතා කරගෙන වෙන්නේ කොහොමද කියලා කතා කරන කාරණාවක් එක තමයි කතා කරන්නේ. මම පොඩි කාරණාවක් කියන්නම්. නොවන විදිහක් කියන්නම්. නොවන විදිය වීම ඒක කොහොමද වියෙත්ති කියන එක තමයි තමාතුළු වියෙත්ති චින්තනය. ඉතින් ඒකකින් අනුගත වුණා වෙන එක තමයි වෙන්නේ. ඒකට අනුගත වෙන්නේ මෙහෙමයි කියලා කියන්නේ. නොවිය යුක්ති මොකක්ද කියලා පොදි මුළුමහත් ධර්මස්කන්ධයක පොදියෙන් කතා කළොත් භාග්‍යතුන් වහන්සේගේ යම් කිව්ව විග්‍රහයක් ඇද්ද? යම් පින්න විග්‍රහයක් ඇද්ද? ඒ විග්‍රහයක් කල්යාණ මිත්‍යන් වහන්සේ කෙනෙක් කවුරු හෝ දේශනා කරනකොට ඒ කාරණාව මුලදී කතා කරනවා. කතා කරලා ඒකට පළල් කරලා තව විග්‍රහ පළල් කරලා විග්‍රහ කරනවා යම් යම් කාරණාවලි පෙන්නේ. එතකොට තමන් කොතනක දීවත් මේ ධර්මයේ ඇසීමේදී අනුගත වෙන්න නම් තමන් කොතනින්වත් අර මූලික කරගත්ත විග්‍රහයෙන් ඉක්මෙන්න එපා. විග්‍රහයෙන් ඉක්මලා අර අර්ථ විශ්ලේෂණයක යන්න එපා. විග්‍රහය තුළ පිටලා අනුකල්පනාවේ යෙදෙන අර්ථ විශ්ලේෂණය කරමින් කරන ඒ විග්‍රහ නොවන විදිහෙන් වෙන විදිහෙන් විග්‍රහ කරන විදිහයක චින්තන මෙහෙම. හැබැයි අතනින් ඉක්මන්නේ නැහැ. ඉතින් මේක එක කෘත්‍යයක්. ඔය කෘත්‍ය ඔය 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 ධර්මයේ ඇසීමේදී ඒ වගේම තමන් දරාගත් කාරණාවක් චින්තන මෙහෙමදී කොතනකවත් භාග්‍යවතුන් වහන්සේගේ දහම් පරියායයක් ගන්නකොට ජීවිත යෙදීම වූ මොකක් හෝ එක යෙදෙනවනම් ජීවිත යෙදීම කියනකොට භාග්‍යවතුන් වහන්සේගේ පැත්තෙන් සෙවීමේදී ජීවිත යෙදීම ප්‍රායෝගික වෙනවා මිස කොතනකවත් ජීවිත යෙදීම ජීවිත යෙදීමෙන් භාග්‍යවතුන් වහන්සේ කිව්වේ ඒක ප්‍රායෝගික කරගන්න එපා. ජීවිත යෙදීමෙන් භාග්‍යවතුන් වහන්සේ කියපු එක ප්‍රායෝගික කරගෙන හොයන්න හදන්න එපා. භාග්‍යවතුන් වහන්සේ කියපු කාරණා චින්තන මේවන්න. ඒ කාරණාව තමන් සිහියෙන් එකතු කර ගත්තනම් ඒ එකතු කර ගැනීම තුළ ආයි අමුතුයෙන් කරන්න දෙයක් නැහැ. මේ පැත්තෙන්ම පාදක වෙනවා. පාදක වෙනවා කියන්නේ මොකක්ද? තමන් ඒ චින්තන මෙහෙයීම තුළ ඒ විග්‍රහයට මේ පැත්තේ තමන් දන්න එක පාදක වෙනවා. එතකොට ඒ පාදක වීම ආය අමුතුවෙන් ගන්න දෙයක් නෑ. එතකොට ඒ පාදකේ අනිත්‍ය සම්මර්සණේ විනේක වෙනවා. Taman චින්තන මෙහෙම තුළ කල්පනා වේදෙනවා. ඒ වගේම භාගතුනාසි කියපු යම් විග්‍රහයක් ඇද්ද ඒ විග්‍රහය කල්පනා කිරීම තුළ Taman බලන්න Taman කරන කල්පනාව තුළ Taman දැන් යම් මොකක් අපි මෙහෙම හිතමු දිත්ත කියන දකින්නවා කියන කල්පනා දකින්නවා කියන්නේ මොකද්ද කියන කල්පනා දකින්නවා කියන එක මොකද්ද කියලා කරන කල්පනාව තුළ තමන් කියනවා නම් ඉස්සෙල්ලම දකින්නවා කියන එක දන්නේ නැහැ. දකින්නවා කියන එකට විග්‍රහයක් නැහැ. මේක ක්‍රියාවක් නේ කියලා. හැබැයි දකින්නවා කියන එක දැනගත්ත විදිහක් තියෙනව නේද? දැන් දකින්නවා කියන එක දැනගත්ත විදිහක් නේ. දැනගත්ත විදිහක් තියෙනවා. දැන් විඤ්ඤාත කියන කම ඒකේ ඒවන් රූපන් දිස්වා කියනකොට ඒ වගේ ජීවිතේ මොකක් හරි දකින්නවා, ඇසෙනවා, පෙන්වනවා, දැනගන්නවා. ඉතින් මේ හඳුනා ගන්න මේවත් එක්කනේ කතා කරන්නේ. මේ මොයි කාරණායක තමයි බුදු පියාණන්සේ නොඑක් නොඑක් විග්‍රහ කරලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය කතා කරන්න තියෙන්නේ ඔය කාරණා එකමයි. යෝගකරණීය කතා කරන්න තියෙන්නේ ඔය කරණීය කාරණා එකමයි. දුක පිරිසින් දකින්නවා කියනකොට දුක නෙවෙයි. දුක කියන්නේ මොකද්ද? මොකක් හෝ යෙදීමක් ඇද්ද දුකක්. ඉතින් මේක තමයි යෝගකරණීය කරන්න තියෙන්නේ. ඒකෝර ඒ යෙදෙන යෙදීම මොකක් හෝ යෙදීමක් ඇද්ද කියනකොට මොකක් හෝ යෙදීමක් යෙදෙනවා කියනකොට පංච උපාදානස්කන්ධය කතා කරන්නේ. බුදු පියාණන් සිකිව පරියායෙන් හොයන්න යෙදෙනකොට චින්තන මෙහෙයීම තුළ ඒ කාරණාව හොයන්නේ දීම තුළ තමන්ගේ පැත්තේ පාදක වීමක් තියෙනවා. ඒ පාදක වීම අරන් ඒක එක හොයන්නේ යන්නේ නැතු භාග්‍යතුන් වහන්සේ කියන එක හොයන්නේ දෙනවා. හොයන්නේ දෙනකොට බලන්න තමන් කරන කල්පනාව තුළ ඇත්තටම භාග්‍යතුන් වහන්සේ කියන එක කල්පනා කරනවාද කියලා. තමන් දිත්තේ කියන කාරණාව එක නම් හන්නේ දකින්නවා කියන එක කල්පනා කරනවාද කියලා හොඳට බලන්න. හිත හිතා කල්පනා කරනකොට කල්පනා කරන්න ඕන දේ හිතනවාද කියලා බලන්න. ඒ වගේම යමක් හිතනකොට තව භාග්‍යවතුන් වහන්සේ තව කියලා තියෙන පල්ලහැට විග්‍රහය. ඒ විග්‍රහයක් දරාගෙන ලද බලන්න කැලලක් නැද. ඒ විග්‍රහයක් දරාගෙන නම් කොහොමදත් ලෝකේ පැත්තට කොටුවීමක් වෙන්නේ නැහැ. චින්තන මෙහෙයීමකින් ඉක්මීමක්ම තමා වෙන්නේ. එතකොට කොතනකවත් දිත්ත තුලට දිත්ත කියනකොට විග්‍රහයක් නැහෙනේ. ක්‍රියාවක් මේ කියන එක පටන් ගද්දිවත් හොයන්නේ ඉස්මතු වෙන්නේ නැහැ. ඉතින් එවන ඉස්මතු වියක් වෙනවනේ ඒක දැන් විඤ්ඤාත නෙමෙයිද? රූපන් දිස්වා හොයනකොට සතිමුත්තා වෙන්නේ කොහොමද කියලා හොයනකොට දැන් මොකක් හරි විග්‍රහයක් එදෙනව නම් ධම්මඤ්ඤත්වා නෙවෙයිද? දැන් ඉතින් හොයන්න තියෙනවනේ. දැන් චින්තන මෙහෙයීමක් තියෙනවනේ. මේත් එක්ක චින්තන මෙහෙයීමකට භාග්‍යතුන්ති කියන ප්‍රතිපදාවක් නිස්මතු වෙන්නේ. ඉතින් ඒ කුසල ඡන්දේනේ වැඩින්නේ. ඉතින් ඒ විදිය තමයි කොයි විග්‍රහයත් එක්ක. ඒ වගේම අතීතන්නවන් නගේ මේ විග්‍රහයක කතා කරත් මෙහෙම කොයි විග්‍රහයක ජීවිතයේදීම කියලා කතා කරනකොට කොහොමදාවකවත් කොතනකවත් නිත්‍ය වශයෙන් විග්‍රහයක් දෙන්න බෑ. අපි මේව කතා කරා. නිත්‍ය වශයෙන් විග්‍රහ නිත්‍ය වෙන්නේ මොකක් නිසාද? පාදක වීම නිසා. මත විග්‍රහයක නිත්‍ය වශයෙන් දෙන්න බෑ. හැබැයි බුදු පියනසි කියන කාරණාව අපි විග්‍රහයකින් හම්බෙන්නේ නැහැ කියනකොට දැන් ඒ බුදු පියනසි කියන ඒවත් නිත්‍ය කරගෙන මේ විග්‍රහයකින් ගිහිල්ලා පාදක නොවන කාරණාත් විග්‍රහයකින් නිත්‍ය කරගන්න ගිහිල්ලා. ඉතින් එවැනි කාරණා නොවීම එක චින්තන මෙහෙයීමක් වෙනකොට ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවට ඉස්මතු වීම ප්‍රතිපදා ඉස්මතු වීම තමයි වෙන්නේ. ඒකට මන සතිමත් බවක් තිබිය යුතුයි. මොකද අද ගොඩ දෙනෙක් විඤ්ඤාත කාරණාව අතහැරිලා. ඒක විඤ්ඤාණේ කාරණාව අතහැරිලා. සියල්ල හොයනවා මන අතහැරිලා. ඉතින් මන එක්ක මඤ්ඤණාවේ ප්‍රශ්නේ, ද්වේතාවේ ප්‍රශ්නේ කියන. ඉතින් මන කියන කාරණාව අතහැරලා, දිත්ත වෙනකොට විඤ්ඤාතේ කාරණාව අතහැරලා, චක්කු වෙනකොට මන කාරණාව අතහැරලා. ඊළඟට ආනාපාන සතියට අනුගත වුණොත් සිහිය අතහැරලා, අර කරපු එක කල්පනාව. රූපන් දිස්වායි වූ ධම්මඤ්ඤත් අතහැරලා. ඉතින් ජීවිතයේ යෙදීම තුළ යෙදීමේ කෘත්‍යම යෙදීමේ මූලාරම්භය මත ඇයලා. ඇසට විඥානයේ කතාවක් නැද්ද? කනට විඥානයේ කතාවක්ද? දිට්ඨි කියන කාරණාව තුළ දැන ගැනීම කියන කාරණාව නැද්ද? රූපන් දිස්වා සතිමුත්තාවේ වෙනකොට ධම්ම කියන කාරණාව යෙදීම නැද්ද? ඉතින් අර කෑල්ල කොටසක් හොයන්නේ නිසා තමයි ওই ප්‍රශ්නේ. ඇයි එකක් රාමු කරගන්න දක්ෂයි අපි. අපි දිට්ඨ වෙලා දිට්ඨ හෙවන අනිත්‍ය වල හොයන්න දෙයක් නෑ. හැබැයි දිට්ඨ හොයනකොට අනිත්‍ය එදෙනවන හොයන්නේ නැද්ද? අනිත්‍ය එදීම තුල භාග්‍යතුන්ංශ අය අනිත්‍ය හොයන්නේ නෑ නෙමෙයි. භාග්‍යතුන්ංශ කියපු පරියාය මුලමදාක දරාගෙන නම් චින්තනයක් මෙහෙවන්නේ. අනිත්‍ය එදෙන්න පුළුවන්. එදෙන්න බෑ. මොකක්වත් එදෙන්න බෑ. කොහොමටත් එදෙන්න බෑනේ එතකොට. බලන්න පිටේ වෙන කොටු කිරීමක් කරලානේ ධර්මයේ දේශනා කරලා තියෙන භාග්‍යතුන් අසිරු කොටු වෙනවා ඇරෙන්න අවබෝධ කරන්න බෑවත් විචක්ෂණේ නෑවත් මුකුත් කල්පනා කරන්න නෑවත් කියලා කියන්න බෑනේ විග්‍රහයක්වත් කියන්න බෑනේ. ඉතින් එහෙමයි ඒ විදිහට තමයි අපි ඉතින් අනුගත වෙන්න බලන්න ඕනේ. එහෙමයි තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ එකනම් හොඳටම තේරුණා. ඒ ප්‍රශ්නේම්ම තව එකක් අහන්න තියුණා එකත් විසඳුණා කියලා මට හිතුණා. පංච උපාදාන ස්කන්ධේ රෝගේ කරණය කරන්නේ කෙසේද කියලා එක පොඩක් පහදලා දෙන්න කියන එකත් මේ තුලින්ම මට හිතන්නේ අවබෝධ වුණා කියලායි මට හිතුනේ. මේ සයිනන්සෙට බෙහෙවින් කුසලත් ඒවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන්
සරණයි.
තෙරුවන් සරණයි. එහෙමනම් තව ගැටලු නැත්නම් අපි අවසන් කරමු නේද ස්වාමීන් වහන්ස?
එහෙමයි අපි රවි මහත්තු හොඳයි වෙලාවත් ළඟේ කෙනෙක් කවුරුත් නැත්නම් එහෙමයි.
ඔව් එමන අද දවසේ අපේ මේ ඇත්තටම අවුරුද්දක් සම්මතයේදී අවුරුද්දක් ආරම්භ වෙන දවස ඒක සම්මතේ මිසක් වෙන මං හිතන්නේ වැදගත් කමක් නැහැ. අපි හැමෝම ප්‍රාර්ථනා කරමු මේ ලැබුවා වුණ අවස්ථරේ තව තවත් අපේ තියෙන මේ වැරදි දෘෂ්ටීන් අයින් වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ දහමට අනුගත වෙන්නම අවස්ථාව ලැබෙන තව තවත් අපිට ඒ දහම් කරුණාහන්න ලැබෙන ඒ නවතරක් වේවා කියලා සමදෙනාටම ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් සිහිපත් කරනවා අපිට මේ නාලිකාව පවත්වාගෙන යන්න උදව් කරන පිරිසක් ඉන්නවා එතුමන්ලටත් ඒ වගේම සයින්හන්සට ආරාධනා කරපු වේවායි පිසිල්ලා නිහාර රූපසිංහ මහත්මයා වගේ අය ඒ සියලුම දෙනාට ඒ වගේම මේ ප්‍රශ්න අහන අහගෙන ඉන්න ඒ සහභාගි වෙන සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල්වල මමටත් ඒ වගේම මියගේ ඥාතීන් යම් කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ටත් මේ රැස් කරපු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා ඒ සෑමටම මේ ලැබුණ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න අපිට අහන්න ලැබුණ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම තව තවත් නිරවුල් වෙලා ඒන් ප්‍රයෝජනයක් කරගෙන මේ සසර දුක නිවා කරන මාර්ගයකට අනුගත වෙන්නම අපිට අවශ්‍ය ශක්තිය ධෛර්යය අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපිට මේ දහම පෙන්වලා දෙන අපේ ස්වාමින් වහන්සේ අවසරයි කොග්මඩුවේ ශ්‍රද්ධා විමල ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී භාවය ලැබෙන්න තවදුරටත් මේ වගේ දහම් කරුණ අපිට පහදලා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න එවැගේම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් කරමු. පෙරුවන් සරණයි සායින් වහන්ස බහන්සට යමු වෙනවා අද වැඩසටහන අවසන් කරන්න. පෙරුවන් සරණයි.
එහෙමයි පෙරුවන් සරණයි රවි මහත්මයා. හොඳයි එහෙමනම් අද දිනත් ඔබ අප සියලු දෙනා විසින් ඉතින් නවසරක් ආරම්භයේදී මොනවා වුණත් රවි මහත්තයා කිව්වාගේ සම්මතියෙන් ඉතින් ඒ කාරණාවක් සිද්ධ වුණා. ඉතින් ඒ කාරණාව එක්ක අපි ධර්මයේ එකයි අද මේ අවුරුද්ද ආරම්භ කරේ දවස ආරම්භ කරේ. ඉතින් ඒ නිසා ඒ කාරණාත් එක්ක සතුටියලා තවත් කාරණාවක් කියනවනම් පින්තුනි මම ධර්මයේ ඔබත් එක්ක කතා කරන අවස්ථාවේ මම සූත්‍රයක දේශනා ඉතින් කිරීමට නොයා මේ උපකාර කරුණු කියන්නේ ඔබ බොහෝ පිරිසක් මේ එකතු වෙලා ඉන්න බොහෝ පිරිසක් බොහෝ ධර්මයේ දරාගත් සූත්‍ර දරාගත් මේ මේකට අනුගත වීමේ කෘත්‍ය කොහොමද වෙන්නේ කියන කෘත්‍යයත් එක බලාපොරොත්තුෙන් තමයි ගොඩ දෙනෙක් හැම කාරණාවක් එක්කම ඉන්නේ. එතකොට ඉතින් ඒකට උපකාරී වෙන අනුගත නොවීමේ කෘත්‍යවල ටික තමයි මම කතා කර කර ඔබට මූලික බුද්ධ වචනයෙන් පෙන්වන්න හදන්නේ. එතකොට අපට කොහොමද අනුගත වෙන්නේ කියන ප්‍රශ්නය නොවන විදිහට ඒ කාරණා සීමෙන් දරා ගැනීමෙන් යුතු විචක්ෂණ සීලී බවින්ම අනුගත වීමේ කෘත්‍ය වෙන විදිහට. ඉතින් මම හිතනවා ඔබට ඒක මහත් උපකාරයක් වෙනවා ඇති කියලා. නමුත් පින්නතන ඔබ අහන ප්‍රශ්නේ එක තමයි ගැඹුරට කාරණාවක් කතා කරන්නේ. මෙහෙම ගැඹුරක් තියෙනවා ධර්මයේ කියලා කාරණාවක් අල්ලගෙන කවදාකවත් කල්යන මිත්‍රට අර්ථ විග්‍රහයක් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන්. ඉතින් සූත්‍රයක කාරණාවක් මේ කතා මුල් කරගෙන කතා කරනවා නම් ඒ විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබේ පැත්තෙනුත් යෙදෙන ඒ දක්ෂතාවය මත තමයි මෙහෙනුත් මොකක් හරි ගැඹුරින් කාරණා විග්‍රහ වෙන්නේ. ඉතින් ඒක ඔබටත් අයිති කාරණාවක්, මේ පැත්ත සමව යන කාරණාවක්. එතකොට ඉතින් ඒකේ විදිහට විය යුතුයි කියන එකත් මතක් කරනවා. ඉතින් ඒ විදිහට අපි ධර්මයේ කතා කරලා අද දිනත් උතුම් විදිහට බුද්ධ වචනේම ධර්මයේ කතා කරලා බොහෝ කුසල රැස් කරගන්න තියදුනා. ඉතින් ඒ රැස් කරගත්තා වූ සියලු කුසල සම්භාර ධර්මයන් ශාසනය ආරක්ෂා කරන්නා වූ සතර වරණ දෙවියන් ඇතුළු පින් කැමති දිවි දේවතාවුන්ට අනුමෝදන් කරමි, අනුමෝදන් කරමි, අනුමෝදන්ම වෙත්තා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදනා කරමු. ඒ වගේම අපි සියලු දෙනා විසින් රැස් කරගත්තා වූ සියලු කුසල සම්භාර ධර්මයන් හේතුවෙන්ද ඒ සියලු කුසල සම්භාර ධර්මයන් මුල් වෙලා ඉතින් මේ ධර්ම දේශනාව බත්මවත් එකතුල මේ දිය කුසල සම්බාධන්මයන් රැස් කරගන්නට ඉදින් අවස්ථාව සැලසුන අපේ වයිපී සිල්ලා මහත්තයත්, ඒ වගේ නිහල් රූපසිංහ මහත්තයත්, ඒ වගේම ප්‍රොෆෙසර් රවි කුංගලගේ මහත්මයා ඇතුළු ඉතින් මේ තිදෙන ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ඔබ පින්වන් සියලු දෙනාටත් මේ ලැබුවා වූ නවවසර උදා වූ නවවසරේ පුණ්‍යවන්ත නවවසරක් විදිහට උදාපත්ව තව තවත් ධර්මයේ තුලට අනුගතව ඒ ධර්මයේ එක් සිතින් කයින් වචනෙන් ප්‍රතිපත්ති මේ වශයෙන් ධර්මීය ජීවිතයට ලං කරගෙන පුරුදු කරගෙන ඒ පුණ්‍ය ශක්තිය වර්ධනය කරගෙන ධාමීන් සැනසෙන්නම අප්‍රමාදී වෙන ඉඩ ප්‍රස්ථාව සැලසෙන පුණ්‍යවන්ත වසරක්ම වේවා කියලා හැමදෙනාටම නැවත ආශිර්වාද කරනවා, අදිෂ්ඨාන කරගමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු
සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් නිවනින් නිවෙන්න මේ කුසල් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු
සාදු සාදු
තිරුවන් සරණයි.